පාලිමේන්තුව කල් තැබීම.
ගරු කථානායකතුමනි, පාලිමේන්තුව දෙසැම්බර් මාස 20 දෙසැම්බර් මාස 2 වන දින බදාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
කල් තැබීමේ යෝජනාව රෝහිණි විජයරත්න මැතිණිය.
ගරු කථානායකතුමනි, මේ රටේ ජනගහනයෙන්
හේෂා විතානගේ මන්ත්‍රීතුමා මුල් දාසින්
ගරු මන්ත්‍රීතුමි යෝජනා ඉදිරිපත්ය.
මේ රටේ ජනගහනයෙන් 76% වූ කාන්තා හා ළමා ජනගහනය පිළිබඳව වග කියන කැබිනට් අමාත්‍යංශයක් නොමැති වීම මම හිතනවා 52% වෙච්ච කණන්තාවන්ට හා 24% ඉක්මවන දරුවන්ගේ අභාග්‍යයක් සහ ඒ හැය නොසලකා හැරීමක් විදිහට මම සලකනවා. රට පාලනය කරන සෑම රජයක්ම සියලුම පුරවැසියන්ගේ සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික සංවර්ධනය සඳහා ඉතාමත් සමීපව කටයුතු කරන්න ඕනි. මෙම මැතිවරණයේදී 59.9% ජයග්‍රහණයක් ලබා දෙමින් නව රජයක් පත්කර ඇත්තේ ජනතා බලාපොරොත්තු රැස්සක් ඉෂ්ට කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කියලා අපි විශ්වාස කරනවා. එවැනි තත්ත්වයක් තුළ සමාජයේ වඩාත් පීඩාවට හා විශේෂ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින කාන්තාවන්ට හා ළමයින්ගේ අභිවෘද්ධිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. මේ සඳහා විවිධ අනපනත් නීති ප්‍රඥප්ති ස්ථාපිත කර ඇතුවාසේම එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මෙන්ම ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතීන්ටද අපේ රට අත්සන් කරලා තියෙන නිසා ඒවා ක්‍රියාවට නැංවීම රජයක් විදිහට බැඳිලා ඉන්නවා. මෙම ආණ්ඩුව බලයට පත්වීමත් සමග මේ රජයේ කාන්තාවන් සහ දරුවන් සඳහා 1993 වර්ෂයේදී ස්ථාපිත කරපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය අහෝසි කිරීම පිළිබඳව මම මගේ අප්‍රසාදයේ මේ වෙලාවේ පළ කර සිටිනවා. ඇත්තටම අයවැයකදී කැබිනට් අමාත්‍යංශයකට වෙන්කරන මුදල කැබිනට් අමාත්‍යංශයක එල්ලලා තියෙන රාජ්‍ය අමාත්‍යංශයකට ලැබෙන්නේ නැහැ. මම රාජ්‍ය ඇමැතිතුමා ඉන්නවා. මම ඔබතුමාත් එක්ක කිසිම ගැටලුවක් නැහැ. මම කැමතියි ඔබතුමාට කැබිනට් අමාත්‍යංශයක් හරි දීලා මේ කාන්තා කටයුතු අමාත්‍යංශයේ තිබුණා නම්. ඇත්තටම අපි ඉන්නවා කාන්තාව 12 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ. මුළු පාර්ලිමේන්තුවටම ඉන්නේ අපි 12 දෙනෙක් විතරයි. අද ඒකෙන් 9ක් විපක්ෂයේ නියෝජනය කරනවා. මම නැවත වතාවක් කියනවා ඔබතුමත් එක්ක මගේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කාන්තාවක් මේ අමාත්‍යංශයේ ඇමතිකමට අමාත්‍ය ධූරයේ දරන්නට ඔය ඉන්න 9 දෙනාගෙන් කාටවත් සුදුසුකම් දැක්කේ නැත්තේ ඇයි කියලා මම කනගාටු වෙනවා. එනිසා ඒ විශේෂකුත් නෙවෙයි, කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව තුල විතරක් නෙවෙයි, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව වැනි දේශපාලනයට කාන්තා නියෝජනය වැඩි කරන්න ඉදිරියේදී කටයුතු කරන්නත් අවශ්‍යයි. ඒකෙදි මෙවැනි උත්ප්‍රේරක භාවිතා නොකිරීම පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම කාන්තා ව්‍යවසායකයන් බලගන්නන්නට ඕනි. නමුත් අපි දැක්කා කෙලින්ම මුදල් වෙන් කරන්නේ නැහැ. ඒ අමාත්‍යංශය තුල වෙන් කරනවා. නමුත් අපි දැක්කේ නැහැ එහෙම තියෙනවයි කියලා. කාන්තාව ආරක්ෂා කරන්න ඕනේ. ජාතික ආරක්ෂාවද සනීප ආරක්ෂාවද කියලා අපි තර්ක කර කර ඉන්න නෙවෙයි. ජාතික ආරක්ෂාව ඇතුළෙත් කාන්තාව අනාරක්ෂිතයි කියලා මම කියනවා. මුදල් වෙන් කරලා නැහැ. කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය තුල මිලියන 6ක් වෙන් කරලා තියෙනවා. කාන්තාව දැනුවත් කිරීම සඳහා නිරෝගී දරුවෙකු බිහි කර ඇති දැඩි කරන්නේ කොහොමද කියලා කාන්තාව දැනුවත් කරන්නේ. එතකොට මේ රටේ සිද්ධ වෙන ළමා හා කාන්තා අපයෝජන ආරම්භ බලපුවාම දිනකට කාන්තාවන් 4 දෙනෙකු දූෂණයට ලක් වෙනවා. ඒතර කාන්තාව ආරක්ෂිතද? මේ වසරේ පළමු දින 15 ඇතුළතී දූෂණ 142ක් තියෙනවා. ඒකෙන් 42ක් බරපතල ලිංගික අපයෝජන, 54ක් ළමා අපචාර. ගෘහස්ත හිංසනය වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ කොවිඩ් වසංගතය එක ගත්තත් එවැනි තත්ත්වයක් තියෙනවා. වතුකරේ කාන්තාවගේ තත්ත්වය නගා සිටවන්නේ කොයි අමාත්‍යංශයේ ඇතුළද? ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීම වැනි දේවල් අරගත්තහම ඇත්තටම මේවා බොහොම අංවේදී ප්‍රශ්න විදිහට මම දකිනවා. එනිසා මම මේ කරුණු මේ සඳහන් කරපු කරුණු පිළිබඳව සලකලා බලලා කාන්තාවන්ට හා දරුවන්ට සුවිශේෂී වූ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් වග කියන වෙනම අමාත්‍යංශයක් ලෙස අමාත්‍යංශයක් ස්ථාපිත කර යුතුයි කියලා මම මේ සභාවට යෝජනා කර සිටිනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. මීළඟට ජේසී ඇලවතුල ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා. 3යි.
විශේෂයෙන්ම අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ගෙනාපු යෝජනාව ඉතාමත් කාලෝචිතයි. පැහැදිලිවම කියන්න ඕනි, වර්තමාන රජය බලයට පත්වීම සඳහා රට හදන සෞභාග්‍යය දැක්ම කියන මේ යෝජනාවලියේ පොරොන්දු මාලාවේ කාන්තාව ගැන විශාල වශයෙන් බලාපොරොත්තු ගණනාවක් දෙනවා. සමාජ ආර්ථිකයට දායක වන කාන්තා පරපුරක් කියලා තමයි ආරම්භ කරන්නේ. නමුත් අද මේ වෙනකොට මේ රජයට හැකියාව ලැබිලා නැහැ. විශේෂයෙන්ම කාන්තා ළමා සංවර්ධන පෙරපාසල් මේ කියන අංශයට දීර්ඝ කාලයක් තිබුණු කැබිනට් අමාත්‍යාංශයවත් ලබා දීලා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනි, ඒ වගේම මේ කාන්තා කටයුතු සම්බන්ධයෙන් අපි ඉන්න රාජ්‍ය අමාත්‍යාංශත් එක්ක අපි කිසිම අමනාපයක් නැහැ. නමුත් කාන්තාවක් හිටියා නම් මේ අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන්න මීට පෙර හිටියා වගේ ඒක ඉතාමත් වැදගත් කියන එක පැහැදිලිව මතක් කරන්න ඕනි. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය රජයේ කාලේ අපි විශේෂයෙන්ම
ඔබතුමාට තව විනාඩියක් කාලයක්
මුල් ළමා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ පෙරපාසල් හා ඒ සම්බන්ධව කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපි ලෝක බැංකුව හරහා 2016 දී අපි ආරම්භ කළා ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක්. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් වසර 5ක මේ වැඩපිළිවෙල ඉස්සරහට ක්‍රියාත්මක කරලා මම හිතන්නේ විශේෂයෙන්ම මේ මුල් ළමා වියේ කියන කාරණාවේදී අපි නිදහස් අධ්‍යාපනය ලබා දුන්නත් අපි පැහැදිලිව කියන්න ඕනි මේ ප්‍රාථමික අධ්‍යාපනය එහෙම නැත්නම් පෙරපාසල් තත්ත්වය තුළ අද නිසි ප්‍රමිතියකට ඒ කාරණාව ඉටු වෙනවද කියන එක අපි වගකී අප බලන්න ඕනි රජයක් හැටියට. විශේෂයෙන්ම මේකදී අපි කියනවා මේ සඳහා රජයේ මීට වඩා මැදිහත් වෙලා විශේෂයෙන්ම අපි ආරම්භ කරපු 2016 වැඩපිළිවෙල තව ඉස්සරහට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕනි කියන මතක් කරමින් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ගෙනාවු යෝජනාව ස්ථිර කරමින් එතුමිය ඉතාමත් කාලෝචිත යෝජනාවක් ගෙනාව කියන එකත් මතක් කරමින් ඔබතුමාට වෙලාව දුන්න දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මගේ වචන සුලපේ අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට රාජිකා වික්‍රමසිංහ ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමියටත් විනාඩි 3ක කාලයක්
තියෙනවා. මේ සමාජයේ අද වෙනකොට කාන්තාවට නිසි ගෞරවය මුලාසනේ අපේ ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම අද වෙනකොට මම විශ්වාස කරනවා අද අපේ රජයක් යටතේ වත්මන් නායකත්වයේ තුල මේ සමාජයේ කාන්තාවට නිසි ගෞරවය ලැබිලා තියෙනවා. ඒ වගේම මුල් තැන ලැබිලා තියෙනවා. කාමේ අයවැය තුලින් වුණත් කාන්තාවගේ ආර්ථිකයේ ගොඩනගන වැඩසටහන අද ඇතුළත් වෙලා තියෙනවා. වගේම කාන්තාවගේ පෝෂණය වෙනුවෙන් වෙනමම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වත්මන් නායකත්වය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ අද දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ රජය බිහි කරන්න වැඩි දායකත්වයක් දුන්නේ කාන්තාව කියන එක අද එතුමා පිළි අරන් තියෙනවා. ඒ විශ්වාසය තුළ එතුමාගේ නායකත්වය තුළ අද කාන්තාව ආරක්ෂා කරන්න, කාන්තාව රටේ ආර්ථිකයට සවියක් කරගන්න ඒ වැඩපිළිවෙල අපේ රජය යටතේ ක්‍රියාත්මකයි කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද අපි දැක්කා 2015 නියෝජනය කරේ කාන්තා කටයුතු අමාත්‍යවරියක් විදිහට කාන්තා කටයුතු අමාත්‍යවරියක් තමයි හිටියේ. හැබැයි 2015 කාන්තා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කාර්යසාධක බලකාය ක්‍රියාත්මක කරා. 2016 වෙනකොට ඒකට ප්‍රතිපත්ති 14ක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරා. හැබැයි යහපාලන රජයේ ගෙදර යනකම්ම ඒ 17න් එක ප්‍රතිපත්තියක්වත් ක්‍රියාත්මක කරගන්න කාන්තා කටයුතු අමාත්‍යවරියක් විදිහට එතුමියට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අද අපිට ලොකු විශ්වාසයක් තියෙනවා කාන්තාවට ඇහුම්කන් දෙන හොඳ නායකයෙක්, රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නවා. සංවේදී වෙන, ඇහුම්කන් දෙන, ගරු අග්‍රාමාත්‍යවරයෙක් අපිට මේ රජයේ නියෝජනය කරනකොට කාන්තාවට මේ රටේ නිසි ගෞරවය ලබා දෙන්න එතුමල්ලා කටයුතු කරනවා කියලා අපි විශ්වාස
කරනවා.
රාජ්‍ය අමාත්‍යවරයෙක් හොඳ ඇහුම්කන් දෙන රාජ්‍ය අමාත්‍යවරයෙක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා කාන්තාව සුරකින්න හිංසනයට ලක් වෙන කාන්තාවන් ආරක්ෂා කරන්න නිවසලයක් ස්ථාපිත කරන්න එතුමා මේ අයවැය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ වගේම ළමා හිංසනය සහ ළමයා සුරකින්න දරුවන් සුරකින්න අපිට සුරකිම් මධ්‍යස්ථාන ස්ථාපිත කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඉතින් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ රජයක් තුළ වගකිය යුතු අමාත්‍ය මණ්ඩලයක් එක්ක අපිට අපේ රටේ කාන්තාව සුරකින්නවා වගේම කාන්තාවගේ ආර්ථික ගොඩනගන්න නොගොඩනගලා දීමින් මේ රටේ කාන්තාවට මුල් තැන ලබලා දෙන්න අපේ නායකත්වය කටයුතු කරනවා. අපි ගත්තොත් අද රටේ උසස් අධ්‍යාපනයට යොමු වෙන පිරිස ඉන්නේ කාන්තාව. රාජ්‍ය ආයතනයක් ගත්තත් වැඩි පිරිස ආයතනයේ සේවය කරන්නේ කාන්තාව. මොකද කාන්තාව කටයුතු අමාත්‍යංශයක් නැහැ කියලා කාන්තාවට අසාධාරණයක් වෙලා නැහැ. ඒ නිසා කාන්තාව කටයුතු අමාත්‍යංශයක් නොතිබුණත් තිබුණ කාලයට වඩා අපේ රජයක් තුළ කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන්න ක්‍රියාත්මක වෙන්න අපි ඉන්නවා කියන එක අපේ රජය වග කියනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අම්මාට මේ සමාජයේ මුල්
කාලය අවසන් කරගන්න
තමයි අපේ අග්‍රාමාත්‍යතුමා. ඒ නිසා අපිට සහතිකයක් තියෙනවා කාන්තාව සුරකින්නවා කියන එක සහතිකේ.
ස්තුති. මීළඟට ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක් කාලයක්
තියෙනවා. ස්තුති. ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ගරු කවිරත්න මන්ත්‍රීතුමිය ඉදිරිපත් කළ තියෙන යෝජනාව සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම එතුමිය කාන්තාවක් හැටියට මේ යෝජනාව ඉදිරිපත් කිරීම යම් යම් කාරණා පිළිබඳව අපි එකඟ වෙනවා. නමුත් අදහස් කරනවා නම් විශේෂයෙන්ම මේ රජය වර්තමාන අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජය කාන්තාවන් ළමයි පිළිබඳව දක්වන උනන්දු අඩු කරලා කියලා ඒකට අපි එකඟ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට තුළ කාන්තාවන් උතුරෙත් දකුණෙත් අඬපු කාලයක් තිබුණා. කඳුළු හලපු කාලයක් තිබුණා. දකුණේ තරුණයෝ ශක්ති සම්පන්න තරුණයෝ රණවිරුව හැටියට මේ රටේ නිදහස ලබා ගන්න කැපවෙද්දි සීල් කරපු පෙට්ටියේ තමන්ගේ දරුවා ගෙදරට එනකොට වැඩියෙන් මැඬුවේ අම්මා තාත්තටත් වඩා. ඒ වගේම උතුරේ ළමා සොල්දාදුවන් හැටියට ඒ අහිංසක දමිළ දරුවන් ළමයි ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ LTT සංවිධානයේ බලෙන් බඳගෙන සයනයිඩ් කරල බෙල්ල එල්ලලා ඒ අය යුද්ධයට යවනකොට ඒ අම්මලා එහේ කඳුළු හැලුවා. ඒ නිසා උතුරේ දකුණේ කාන්තාවන්ගේ කඳුළු පිසදමපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා. එදා ඒකට ශක්තිය පරිපාලන නායකත්වය දුන්න අද ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම විශේෂයෙන් අපි මේ කාන්තාවන් සම්බන්ධයෙන් අපි ගත්තාම දැන් අපේ රටේ ප්‍රසවතේ වැඩි වේගෙන එන්නේ. අපි දැන් 148ටත් වඩා පල්ලෙහාට බහිනවා පුරුෂ ජනගහනේ, කාන්තා ජනගහනේ වැඩි වේගෙන එනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තාම අද අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගන්න විශාල කැපකිරීමක් කරමින් තිබෙනවා. නමුත් අපි එක පැත්තකින් අපේ උත්සාහය දරන්න ඕනේ මේ කාන්තාවන් විදේශ රැකියාවලට නොපුහුණු විශේෂයෙන්ම ගෘහ සේවක වගේ ඒවට යවන එක පුළුවන් තරම් අඩු කරන්න. ඒකේ යම් ප්‍රමාණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම 2009 වර්ෂයේ කාන්තාවන් විදේශගත වෙලා තියෙනවා 127,745ක්. ඒක මේ 2019 වෙනකොට 80,985 දක්වා අඩු වීමක්.
තව විනාඩි කාලයක්
උතුම්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම 47,760ක් මේ වසර 10ක් වෙන කාලෙකදී යන ප්‍රවණතාවය විශේෂයෙන්ම අඩු වෙලා තියෙනවා. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. මොකද අපි කවුරු ආණ්ඩු කරත් අපි රටක් හැටියට විශේෂයෙන්ම අපේ පුරුෂ පක්ෂ විදේශ රැකියාවලට පුහුණු රැකියාවලට යවලා වැඩි වැටුපක් ගන්න ඒවට යොමු කිරීම තමයි අපි විසින් කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා කාන්තා හිංසනය ගත්තාම බරපතල විදිහට ඒ කාන්තා හිංසනයන් සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් පසුගිය වසර 10ක කාලය තුල ගත්තොත් කාන්තා පැමිණිලි 80,418ක් ලැබිලා තියෙනවා. ඒ තරමට ඒ කාන්තා හිංසනය. ඒ වගේම විශේෂයෙන් පසුගිය වසර 10ේ ළමා පැමිණිලි 56,063ක් පසුගිය කාලය තුලදී අපේ රට තුළ සිදුවිච්ච ළමා හිංසනය නිසා ඇතිවලා තියෙන. ඉතින් මේවා මර්ධනය කරන්න විශේෂයෙන්ම මං හිතන්නේ විවිධ ප්‍රතිපාදනයන් වෙන් කරලා ඒ කටයුතු කරනා වගේම ආකල්පමය වෙනසක් සහ නීති පද්ධතිය වෙනසක් ඇති කරන්න ඕනේ. විශේෂයෙන්ම අවසාන වශයෙන් මං කියන්න කැමති අපේ ළමා අපචාර සම්බන්ධව තියෙන නීති රීති වල පැහැදිලි වෙනසක් මේ පාර්ලිමේන්තුවේ අපි සාකච්ඡා කරලා
විසඳිය යුතුම
තියෙනවායි කියන එක මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරමින් නිහඬව බොහොම ස්තුතියි.
මිනාට ගරු මදුර විතානගේ මන්ත්‍රීතුමා, ඔබතුමාටත් විනාඩි 3ක කාලයක්.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම අපේ රෝහිණි කවිරන්ද මැතිණිය. විශේෂයෙන් මම කියන්න කැමති අද ඍජුවම කාන්තාවන්ට සහ දරුවන්ට වග කියන්න පුළුවන් රාජ්‍ය ඇමතිවරේ ප්‍රධාන කැබිනට් අමාත්‍යංශයේ යටතේ පත්කිරීම. මොකද විශේෂයෙන්ම එක් අමාත්‍යංශයක් යටතේ විෂයන් ගණනාවකට වගකිය යුතු ඇමතිවරයෙක් සිටිනවාට වඩා ඒ නිශ්චිත කරුණ පිළිබඳව නිශ්චිත කාරණයට වග කියන්න පුළුවන් ඍජුව ප්‍රතිපත්ති ගන්න පුළුවන් ඇමතිවරයෙක් පත්කිරීම ඉතාමත්ම කාලෝචිතයි. ඒ ගැන මම අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් මම ස්තුතිය පුද කරනවා. ඒ වගේම කාන්තාව ගැන දරුවෝ ගැන හැඟීමක් දැනීමක් තියෙන අමාත්‍යවරේ පත් කිරීම, මොකද දරු දුක දන්න අයව තමයි තනතුරට පත් කරන්නේ. ඒකනත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මේ කාන්තාවන්ට අමාත්‍යංශ, පිරිමින්ට අමාත්‍යංශ කියලා හදනවට වඩා ප්‍රතිපත්ති වැදගත්. මොකද අද කාන්තා හිංසනය වගේම පිරිමින්ටත් හිංසනයක් තියෙනවා. මොකද පොලිස් ස්ථානවල තියෙන තොරතුරු බැලුවට පස්සේ කාන්තාව පිරිමින්ටත් හිංසාව කරනවා කියන තොරතුරු තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තට මේ වෙලාවේ අපි විද්‍යානුකූලව අමාත්‍ය මණ්ඩලය සකස් කරනවා විනා ඒ කාරණාවල් වලට අවස්ථානුකූලව අමාත්‍යංශ පස් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ කාන්තා සහ ළමා අමාත්‍යංශයක් කියන්නේ මේ මොන්ටිසෝරි දාන, ඩේකියා දාන, එම නැත්තම් මේ තෑගි බෙදන මේ වින වරප්‍රසාද බෙදන එකක් නෙමෙයි ප්‍රතිපත්ති. ඒක නිසා විශේෂයෙන් මම මේ ගරු සභාවට සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. මොකද මේ අපිට වාර්ෂිකව මේ කාන්තාවන්ට සහ දරුවන්ට ඒ ඔවුන්ගේ ප්‍රගතිය මනින ඒ සමාජ සුභ සාධන පිළිබඳ ප්‍රගතිය මනින මීමක් හදන්න ඕන. ඒ වගේම පසුගිය කාලෙ පුරාට දැන් ගත්තොත් එහෙම 2014 වෙනකොට ඉතාමත් හොඳ ප්‍රගතියක් ලැබුණා. ළමා හා කාන්තා කාර්යංශය තුළ ඒ සම්බන්ධීකරණ සහ මැදිහත් වීම මත. නමුත් 2015 පස්සේ ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරයේ දර්ශකයේ ඒ ශ්‍රේණිගත කිරීම අනුව රටවල් 153කින් අපි 2019 වෙනකොට 102 ස්ථානට පත් වුණා. ඒ වගේම නව යෞවනියන් ගැප් ගැනීම විශේෂයෙන්ම 2017 වෙන විට කාන්තාවන් 1000කට 27 සිට 36 දක්වා ඉහළ ගියා. ඒ වගේම 2015 සිට 2019 වෙන විට ගෘහස්ත හිංසනය 133කින් ඉහළ ගියා. ඉතින් මම මේ වෙලාවේ මොකද අපි මේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනවා නෙමෙයි. නමුත් 2014ට සාපේක්ෂව 2015 2019 කාලය තුලදී ඒ පැවති ආණ්ඩුවෙන් අපි අත්කරගත් ප්‍රගතියට වඩා ඉතා පල්ලෙහා දර්ශකවලට ගියේ ජාත්‍යන්තර දර්ශකවලත් දේශීය දර්ශකවලත්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ දෙගොල්ලම මොකද විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මන්ත්‍රීතුමීට මේ කාරණාව මතු කිරීම. ඉදිරියේදී අපි මේ දෙපැත්ත කරපෙතලා රණ්ඩු වෙලා වාද විවාද කරනවට වඩා මේ රටේ දුක් විඳින, මේ රටේ ජයග්‍රහණ ගේන, මේ රටේ අනාගත වෙනුවෙන් විශාල කාර්යභාරයකට උර දෙන කාන්තාව වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් අපි අපේ ඉහළම යුතුකම මේ රජය විසින් කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කළ බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මුතුන විනාඩි 5ක කාලය.
ආසනාවට ගරු මන්ත්‍රීතුමනි, මේ රෝහිණි කවිරත්න ගරු මන්ත්‍රීතුමිය ගෙනෙන කල්තමී විවාදයට එකතු වෙන්නට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මම හිතනවා කතා කරපු බොහෝ දෙනා යම් විටක මේ කාන්තා හිංසනයේ පිළිබඳව කතා කරයි කියලා. ඒ පිළිබඳව කරු මුලසනේ මන්ත්‍රීතුමනි කතා කරන්න ඕන විවාදයක් නැහැ. නමුත් කරු රාජ්‍ය ඇමතිතුමනි, ඔබතුමාලාගේ මේ වියත් ආණ්ඩුව විසින් නිර්මාණය වෙච්ච විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යංශය තුල දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච ඒ අමාත්‍ය අංශයේ නාමයේ වෙන්වීම පිළිබඳව තමයි මං හිතනවා ගරු අපේ මන්ත්‍රීතුමගේ ප්‍රධාන අවධානය යොමු වෙලා තිබේ. අපිට ભેදයක් නැහැ මේක කාන්තාවක් ඉන්නවද පිරිමි පුද්ගලයෙක් ඉන්නවද කියන කාරණේ හැබැයි විද්‍යාත්මක ඔබ ආණ්ඩුව තුළ එක එක සම්පත් අනුව සංස්කෘතිය අනුව කර්මාන්ත අනුව ඒ අමාත්‍ය මණ්ඩලය වෙන් කරානම් උදාහරණයක් ගත්තොත් මුලාසන මන්ත්‍රීතුමනි මැණික් පිළිබඳව ඒ වගේම මැටි පිළිබඳව ඒ වගේම තවත් පුවක් පිළිබඳව ඒ කියන රටේ තිබෙන දේශීය නිෂ්පාදනයන් පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා සහ අපේ රටේ ඒ සංස්කෘතික කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මකව මේ සෞභාග්‍යයේ දැක්මේ විවත් ආණ්ඩුව තුළ විද්‍යාත්මකව වෙන් කිරීමක් කරලා තිබෙනවා. ඒ වගේම 152 කාන්තාවක් කාන්තාවන් ප්‍රමාණයක් ඉන්න විශේෂයෙන්ම මේ රටේ දරදේශීය නිෂ්පාදන විශාල දායකත්වයක් ලබා දීම සඳහා ශක්තිය දරන ඒ වගේම විශේෂයෙන්ම සෑම සියලු දෙනාගේම ජීවිත තුළට යම් ශක්තියක් ලබා දෙන මේ කාන්තාවන් පිළිබඳව යම් විද්‍යාත්මකව නිර්මාණය වීම සඳහා කටයුතු යුතුයි කියන යෝජනාව තමයි මම හිතනවා අපේ කවිරත්න මන්ත්‍රීතුමී කියන්නේ අමාත්‍යාංශකේ නාමයේ ලැබිය යුතුයි කියන කාරණේ ගරු එමත්තුමනි. ඉතින් අපිත් දන්නවා විශේෂයෙන්ම අපේ මීට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ කාන්තාවන්ට වැඩි ඇල්මක් තියෙන සෙනෙහසක් තියෙන රාජ්‍ය ඇමතිතුමාට ඇමති ධූරේ නාමයේ ලබා ගැනීම සඳහා තමයි මේ යෝජනාව කරන්නේ. සමහන් හිතන කතා කරපු සියලුම මන්ත්‍රීවරු ගරු රාජ්‍ය ඇමතිතුමනි ඔබතුමාට ඇමතිකම ලැබෙනවට විරුද්ධවතාවයක් තියෙනවාද කියන කාරණේත් අපට හැඟේ. එතකොට ඔබතුමාට කැබිනට් අමාත්‍යංශයක් දුන්නට වැරදි නෑ. අපි දන්නවා මේ පොදු ජන පොරමුණේ පොට්ටුව පුප්පන්න විශාල ධෛර්යයක් කැපකිරීමක් අවංක චේතනාවෙන් කටයුතු කරපු ගරු හිතවත් අපේ ඇමතිවරු. ෂා අපිත් සුභාශිංසනය කරන ඔබතුමාට ඒ අමාත්‍යංශයේ දුවලා දැමුණොත් ඔබතුමා සමහර වෙලාවට අර ජයජරාධිපතිතුමාට ප්‍රේමදාස ජනපොන කරන්න බැරි වෙච්ච දේ ගෝඨාභය මහත්තයාණන් කරා. ඊයේ පෙරේදා අපි දැක්කා නේද? පිරිමියෙක් ගෑණියෙක් කරා. ඒ වගේ කරන්න බැරි ගැමකුත් නැහැ. කෙසේ වෙතත් මම හිතනවා ගරු මුලාසු වුණ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඉතිහාසයේ තුල තිබිච්ච මේ වින්විච්ච කාන්තා කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ තුල වැඩි අඩුවෙන් කාන්තාවන්ට රටට සේවාවක් උනාද නැද්ද කියන කාරණේ බලන්න ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. නං අපේ මෙතන කතා කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වේ 2015 ඉඳන් 2019 දක්වා තියෙන අපචාර සහ අහිංසන පිළිබඳව වැඩි කියලා. හැබැයි අපිට මතකයි ඉතිහාසයේම ගත්තම තිබෙන ලේඛනත් එක ගත්තම කාන්තාවන් 100කට වඩා දූෂණය කරලා පාටි දාපු සභාපතිවරු ඉන්නේ කොහෙද කියන කාරණේ අපිට කියන්නත් පුළුවන්. ඒ නිසා ඒව නෙමෙයි බලන්න ඕනි. මඩ ගහනක නෙමෙයි ගතු කියන එක නෙමෙයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි කියන්නේ. විශේෂයෙන්ම මේ රටේ බලධාරීත්වයට රටේ ශක්තියට දායකත්වයේ දරන මේ කාන්තාවන් පිළිබඳව මේ කියන හිංසනේ කොතනින් හෝ කාගෙන් හෝ මොන පක්ෂයෙන් හෝ මොන පුද්ගලයාගෙන් වෙනවනම් ඒව නවත්තන්න පුළුවන් සාධාරණ පිළිවෙලක් යෝජනා වෙනවා නම් තමයි මම හිතන්නේ කාලීන වෙන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම ගරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට අපි නැවත වතාවක් සුභපතනවා. ගරු මන්ත්‍රීතුමගේ යෝජනාවෙන් කාන්තා කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ බාර අරගනිමින් මේ රටේ තිබෙන මේ කාන්තාවන් පිළිබඳව මේ හිංසන සියල්ල පිටු දකිමින් හොඳ සාධාරණ වැඩපිළිවෙලක් කරන්න ඔබට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා ප්‍රාර්ථනා කරමින් මම ඉන්න බොහොම ස්තුතියි.
සුදී ගරු මන්ත්‍රීතුමනි මීළඟට පිළිතුරු කතාව කිරීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ගරු ඇමතිතුමාට ආරාධනා කරනවා.
මුළුසුන හොබවන මගේ සහෝදර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම සතුටු වෙනවා අපේ ගරු රෝහිණී අපේ මන්ත්‍රීතුමිය හිතවත් මන්ත්‍රීතුමිය ගෙනාපු කල්තැබීමේ යෝජනාව සම්බන්ධව. ඒ යෝජනාවට මම විරුද්ධ නැහැ. කැබිනට් ඇමතිකමක් ලැබෙනවා නම් ඒකට මම විරුද්ධ නැහැ. හැබැයි අදහස් හොඳයි, ටිකක් පැහැදිලිතාවයක් මදි කියන එක තමයි මට දැනෙන්නේ. මොකද මේ ගරු අපේ මුළුසුනේ මන්ත්‍රීතුමනි මේ රාජ්‍ය අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යාංශයට බද්ධ කිරීම මං හිතන්නේ ඉතාමත්ම වැදගත් කරුණක්. මොකද සාමාන්‍ය අමාත්‍යාංශකටත් නෙවෙයි මේ බද්ධ කරන්නේ කාන්තා හා ළමා කියන කොටස බද්ධ කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒක නිසා ඉතාමත්ම සුවිශේෂී බද්ධ කිරීමක් හැටියට විශේෂයෙන්ම මම දකිනවා. ඒ වගේම තමයි විධිමත් අවිධිමත් සහ නොවිධිමත් අධ්‍යාපන ක්‍රමෝපදේයන් තුලින් කාන්තා පරපුරට ගැලපෙන හා පාසුවෙන් ප්‍රවේශ විය හැකි අධ්‍යාපනයක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අප අලුත් ගමනක් යන්න සූදානම් කියන පණිවිඩයත් මම මේ අවස්ථාවේදී ලබා දෙනවා. ඒ වගේම තමයි වඩාත් කාර්යසූර ඵලදායි නිර්මාණශීලී හා මානුෂීය ගුණාංගයන්ගෙන් සපිරි පරපුරක් බිහි කිරීමේ පුළුල් අඩිතාලම වැටෙන්නේ මුල් ළමාවියේදී. ළමා ජීවිතයේදී හා පාසල් ජීවිතයේදී අපගේ ක්‍රියාන්විතයන් තුලින් හිංසනයන්ගෙන් අපරාධයන්ගෙන් අවම වූ සුවසේ ජීවත් වීමට හැකි සෞභාග්‍යමත් සමාජයක් බිහි කිරීමේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගත හැකි බව මට විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මගේ මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, මම වෘත්තියෙන් රජයේ ගුරුවරයෙක් හැටියට දරුවොත් එක්ක දීර්ඝ කාලයක් ඒ දරුවන්ට දැනුම කුසලතා ආකල්ප ලබා දුන්න කෙනෙක් හැටියට. ඒ වගේම විශේෂයෙන්ම ඔබත් මමත් අපි සීලු දෙනාම මේ ලෝකේ උත්තරීතර ආදරණීය අම්මා පිළිබඳව බොහොම ආඩම්බරෙන් කතා කරනවා. මම මුලදි කිව්වා ආදරණීය රත්තරන් අම්මගේ ගුණය මේ මහ පොළොවේ ලියාගෙන 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 ගියොත් මහ පොළොව අවසන් වෙනවා. හැබැයි ආදරණීය රත්තරන් අම්මගේ ගුණය අවසන් වෙන්නේ නැහැ කියලා. මම එහෙම කියන්නේ ඒ වචන කීපයත් එක්ක මගේ ඊතාත්ම සංකල්ප කීපයක් නිර්මාණය වෙනවා කාන්තාව සම්බන්ධව. පළවෙනි සංකල්පය තමයි අම්මා වරුණේ කියන වැඩසටහන අර මම කියපු අදහසත් එක්ක ක්‍රියාවට නගන වැඩසටහන ලංකාවේ හොඳම ගුණාත්මක වැඩසටහන බවට තේරිලා මේ උත්තරීතර කාන්තාව ආදරණීය අම්මා මේ කාන්තාව පිළිබඳව කතා කරපු ලංකාවේ හොඳම දේශපාලඥය කරපු හොඳම වැඩසටහන හැටියට තමයි මේ වැඩසටහන තේරෙන්නේ. ඊළඟ කාරණේ තමයි මාතෘ අභිමානී කියන වැඩසටහනේ සංකල්පේ නිර්මාතෘවරයාත් මම. එහෙම බලනකොට විශේෂයෙන්ම සිසුනන ප්‍රදීප කියන සංකල්පය ගත්තොත් ආදරණීය දරුවන්ගේ දනුම කුසලතා ආකල්ප වර්ධනය කරන්නට පෙර පාසල් දරුවා, දහම් පාසල් දරුවා සහ විධිමත් පාසලේ දරුවෝ
වෙනුවෙන් විනාඩියක කාලයක් වතුනා තියෙනවා.
ක්‍රියාත්මක කරපු කෙනෙක් හැටියටයි ගරු මන්ත්‍රීතුමනි මාව අතිගරු ජනාධිපතිතුමා, අතිගරු අග්‍රාමාත්‍යතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ තනතුර මාව පත් කරන්නට හේතු වුණේ. ඉතින් ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කියනෝ මේ ළමා කටයුතු අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශය බිහි කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒක නිසා මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ විෂයට වගකියුතු ඉතාමත්ම හොඳ කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවා, මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා. ඒ විෂයපතේට අවශ්‍ය කරන මේ කැබිනට් පත්‍රිකා කැබිනට් එකට ඉදිරිපත් කරන්න ඒ අවශ්‍ය කරන කටයුතු වලට ඉන්නවා. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රාජ්‍ය අමාත්‍යවරයෙකුට දෙන්න තියෙන උපරිම බලතල ලබා දෙමින් තමයි අතිගරු ජනාධිපතිතුමා මේ කාන්තහා ළමා කටයුතු අමාත්‍යාංශයේ මට බාර දෙන්නේ. ඒක නිසා මම විශේෂයෙන්ම කියන කැබිනට් පත්‍රිකාවක් ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න බැරි වුණාට මේ වන විට මේ අමාත්‍යාංශයේ ගත්ත මොහොතේ ඉඳලා ගරු මන්ත්‍රීතුමනි මම බිමේ ඉඳගෙන අහිංසක දරුවෝ අහිංසක කාන්තාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම තමයි මට තියෙන ගැටලුවක් තියෙනවා. දැන් මේ අපේ ගරු රෝහිණී මගේ සහෝදර මන්ත්‍රීතුමිය නියෝජනය කරන පක්ෂයේ නියෝජනය කරපු රේණුකා හේරත් අපේ ආදරණීය හිටපු ඇමැත්තුමිය, අමරා පියසීලි රත්නායක ඇමැත්තුමිය, හේමා රත්නායක ඇමැත්තුමිය, රානි බණ්ඩාර ඇමැත්තුමිය, ළමා කටයුතු සඳහා උරු දෙකක් හිටපු රෝසි සේනානායක මැතිනිය, මේ සියලු දෙනාම කාන්තහා ළමා කටයුතු සම්බන්ධව කැබිනට් අමාත්‍ය ධුරවල වැඩ කටයුතු කරා.
ගරු ඇමැතිතුමා ඔබතුමාගේ කාර්යය.
හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි අද වෙනකොට කාන්තාව සහ දරුවන්ගේ ප්‍රශ්න එන්න එන්නම උග්‍ර වෙලා. අද ඉතාමත්ම නරක අතකට මේ තත්ත්වේ පත් වෙලා තියෙනවා. ඒක නිසා කැබිනට්ද රාජ්‍යද කියන එක නෙවෙයි ගැටලුව තියෙන්නේ. මෙන්න මේ කටයුත්ත හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් පුජ්‍යලයා අපේ හේෂා විතාරණ ගරු මන්ත්‍රීතුමාද, එහෙම නැත්නම් චමින්ද විජේසේකර මන්ත්‍රීතුමාද, එහෙම නැත්නම් තවත් කෙනෙක්ද කියන එක නෙවෙයි කටයුත්ත සැබෑ ලෙසම මේ විෂයපතේ හරියට තේරුම් අරගෙන මේ භූමිය තුළ මේ මාතෘ භූමිය තුළ අහිංසක දරුවෝ අහිංසක කාන්තාව වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවට මං හිතන්නේ ඉතාමත්ම වටිනෝ කියන එක තමයි මගේ අදහස. ඒක නිසා එතුමියගේ අදහස පිළිබඳව අපට පැහැදිලි. ඒක නිසා කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම මගේ සහෝදර මන්ත්‍රීතුමා චමින්ද මන්ත්‍රීතුමා ඒ සම්බන්ධව දන්නවා. මොකද අපි බොහොම සමීප යාළුවෝ, ඔබතුමත් එහෙමයි. ඒ නිසා මට වගකීමක් බාර දුන්න අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා, මම ඒ වගකීම නිවැරදිව ඒ වගේම විධිමත්ව විනිවිද පෙනෙන ආකාරයට ක්‍රියාත්මක කරන්නටත් දැනටත් ගරු මන්ත්‍රීතුමා මේ විශේෂ වැඩසටහන් මේ අද ඉන්නේ ඊළඟ අවුරුද්ද වැඩ කරන කියන ඇමතිවරයෙක් නෙවෙයි. මේ දින කීපය තුළ ඉතාමත්ම විශාල වැඩ කොටසක් මේ පොළොවේ පැල කරන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළ එක පැල කරපු කෙනෙක් හැටියට. ඉතින් ඒක නිසා මම අපේ ගරු රෝහිණී මන්ත්‍රීතුමියට ස්තුතිවන්ත වෙනවා. එතුමිය නරක චේතනාවෙන් නෙවෙයි මේක ඉදිරිපත් කරේ. එතුමිය කාන්තාවක් හැටියට කාන්තාවන් වෙනුවෙන් කතා කරන බොහොම හොඳ අපේ සහෝදර මන්ත්‍රීතුමියක්. ඉතින් ඒක නිසා මම සුබ පතනවා. හැබැයි මේක ලැබිය යුත්තේ පිරිමියෙක්ට ගෑණියෙකුටද කියන එකට, එහෙම නැත්නම් මේ අමාත්‍යාංශයේ කැබිනට්ද නැහැම නැත්නම් රාජ්‍යද කියන එක නෙවෙයි. චේතනාව හොඳනම්, ඒ වගේම විශේෂයෙන්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ අමාත්‍යාංශයේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වගේම මම එතුමියට කියනවා මේ අමාත්‍යාංශයට ගිය වසරවලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඔය හිටපු ඇමතිවරුන්ට වඩා, කැබිනට් ඇමතිවරුන්ට වඩා ඔබතුමියලගේ හිටපු අපි පැහැදිලිවම අපි පෙන්වනවා අපේ කණ්ඩායම ඔබත් එක්ක එකතුලා කිසිදු දේශපාලන පාට පක්ෂ ભેදකින් තොරව දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අනාගතය වෙනුවෙන් උපරිම කැප වෙනවා කියන පණිවිඩය මම ලබා දෙනවා.
සුදී සුදී කරු ඇමතුමා. පාර්ලිමේන්තුව 2022 දෙසැම්බර් 2 වෙනි දින උදැසන 9:30 ට යලි රැස්වේ.